අපි උදේවරුේ සාකච්ඡා කළා ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රියංගෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ඇසුරු වෙනකොට ඇසුරට ගන්නකොට අරමුණු කරනකොට පංචකාමී හටගන්නේ කොහොමද කියන එක ඒ වස්තු පංචකාම නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඇස කන දිව නාසය ශරීරය කියන්නේ පංචකාම නෙමෙයි හැබැයි කාමයට හේතු වෙන කාම සංයෝජනයන්ට හේතු වෙන නිසා ඒවට කියනවා සංයෝජනීයයි කියලා. සංයෝජන එකක් සංයෝජනීය කියන්නේ තව එකක්. සංයෝජනයේට හිත කර කියන එකයි සංයෝජනීය කියන්නේ. දැන් කාම නීය කිව්වොත් කාමයට හිත කර. ඒක කාමයේම නෙමෙයි, කාමයේ නෙමෙයි. හැබැයි අවිද්‍යා තෘෂ්ණා සහිතයකට මේක කාමයේ උපදවන්න ඒකාන්තයෙන් හේතු වෙනවා. ඒ නිසා ඒවා කාම නීය නැත්නම් සංයෝජනීය වෙනවා. ඉන් සංයෝජනීය කියන එකෙන් කවදාවත් ඒ මුලා සංකල්පයේ අවිද්‍යාවෙන් හටගන්න සංකල්ප නතර වුණා නම් ඒ වස්තුන්ට හැකියාවක් නැහැ කාමක බුද්ධලේ කැටි කරවන්න. ඒක තමයි යථාබෝධය ලැබුණාම ලෝකේ කාම වස්තුන් කොච්චර තිබුණත් ඔහු කාමක කෙනෙක් කරන්න බෑ. කාමයෙන් මිදුණා. කියන්නේ අන්න ඒකයි. ඒ ස්වභාවය තමයි ඒ පෙන්වා තියෙන්නේ. එතකොට ඉතින් අපි තේරුම් ගන්න ඕනේ කාමයන්ගේ අසාරත්වය ආදීනව වශයෙන් පළමුව දකින්න ඕනේ. ආදීනවේ ආදීනව හැටියට දකින්න ඕනේ. එහි ආස්වාදයේ යමද්ද ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න ඕනේ. නික්කම්මේ නික්කම්මේ හැටියට දකින්න ඕනේ. එතකොට ආස්වාදයේ අල්ප මාත්‍ර වෙනවා. ආදීනවේ මහත් බව වැටහෙනවා. එහි නොවැළෙන නොබිඳෙන ආකාරයෙන් චන්ද්‍රාගයේ මිදිලා නිවි සැනසී යාමේ හිත විහිදෙනවා. නැත්නම් නිවනේ හිත විහිදෙනවා. නික්කම්මේ හිත විහිදෙනවා. ඊට පස්සේ ඒ බඳු කර්මයන් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතක් නැතු වෙලා යනවා. කාමක විදියට හිතන්න කියන්න කරන්න අදහසක් එන්නේ නැතු යනවා. අන්නේ ක්‍රමක්‍රමෙන් සකස් වෙලා එන හැටි. ඉතින් ද්වේෂය හටගන්නේ මොකක් නිසාද? තමන් බලාපොරොත්තු වෙනා මේ ලෝකේ මොනවා හෝ කාම රූප අරූප කියන මේ ස්වභාවයන් තුල මොනවා හෝ දෙයක් බලාපොරොත්තු වෙනවා. පංචකාමී විතරක් නෙමෙයි. නිරතර තත්වටානාන්තර ඒ වගේම තමන්ගේ කුල මලවල තියෙන උසස් පහත්කම් මේ එක එක දේවල් වලින් තමන්ගේ தත්ත්වය උසස් කියලා බලාපොරොත්තු වෙනවා. ඕකිනු එක්තරා විදිහක මානකාරකම. ඒ මාන කියන ගතිය තියෙනකම් මේකේ පහර වදිනකොට ගැටෙනවා. වික්ෂිප්ත භාවයට පත් වෙනවා. ඒ මානෙ කියන එක යම් තරමක් අඩු වුණාද ඒ තරමට ගැටීම අඩු වෙනවා වික්ෂිප්ත භාවය අඩු වෙනවා. මානෙ සම්පූර්ණ හිදිරියන්නේ අරිහත් මාර්ගඥානින්. එතකම්ම අර උදහස් බව තියෙනවා. අවිද්‍යාව ඉවර කරන්න බැහැ ඉතින් මානෙත් එක්කලා ඔක්කොම තියෙන මාන උද්දච්ච අවිද්‍යාව. දැන් මේ මානෙ ක්‍රම තුනකින් විග්‍රහ වෙනවා. සේයමාන, සදිසමාන, හීනමාන කියන. දැන් මේ කාරණා තුනෙන් කෝකට හරි වැටෙනා මේ සාමාන්‍ය මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ. ඒ කියන්නේ මම අනික් කටට උසස් කියලා සේයමානේ කියලා එකක් තියෙනවා. මම මොකද අනුට දෙවෙනි වෙන්නේ. එහෙමත් අදහසක් එනවා. මමත් එකයි අරුණුත් එකයි. දෙගොල්ලෝ මේක වාගෙන. තවත් අදහසක් එනවා. සදිසමාන. සමාන කරලා හිතනවා. අනිත් තමයි හීනමාන. අනේ අපි කවද්ද අර වගේ උසස් වෙන්නේ? ඒ තත්ත්වෙටපත් වෙන්නේ? අපි ඉතින් කොහොමද දුර්වල ආයෙන්නේ? නැති බැරිය උන්නේ? ඔහොම කීකී ඉතින් අපි ඉතින් කුලයෙන් පහත් ආයෙන්නේ? අපි කොහොමද මේ තත්ත්වෙට එන්නේ? ඔහොම තමන් ඉතින් ඇකිලිල යනවා. හීනමාන ඇති වෙලා. එකනේ ලොකු කරලා එකනේ පුංචි වෙනවා. ඔය කාරණා තුනමත් ගැලපෙන්නේ නැහැ. තමන් ලොකු වෙලා අනුන් පුජ්ජි කරන්නවත් අනුන් ලොකු වෙලා තමන් පුජ්ජි කරන්නවත් තමනුත් අනුනුත් සමාන කරන්නවත් කියන මේ තුනට තමයි යෝගිය මාන තුන් ආකාරයක් කියලා. ඔන්නේ තුන් ආකාරයේ තියෙන තාකල් ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට නොවන විදිහට යම් කිසි දෙයක් සිද්ධ වෙනකොට ඔහුගේ මානසිකත්වයේ ලොකු විස්තිප්තතාවයකටපත් වෙනවා ගැටෙනවා ඊට විරුද්ධව සටන් කරන්න නැගී සිටිනවා. අන්නේ සටන් කිරීමට ගත්තාම දස අකුසලේම සිද්ධ වෙන්න හේතුකාරකයක් වෙනවා. ඉතින් ඒක හරි භයානකයි. ඒ භයානක තත්ත්වය ඇති වෙන මේ ලෝකේ වටිනවා කියන මූලාවෙන් නිච්ච සුඛ අත්ත සුභ කියන නිච්චයි සුඛයි අත්තයි සුභයි කියන මූලා අදහසක් තියෙනවා. අසෘතවත් පෘථජන කියන බුද්ධලයා ඕකේ තමයි ඉන්නේ. කවදා හරි දහම අහලා සෘතවත් භාවයට පත් වුණාම යාට කියන්නේ සෘතවා අරිය ශාවකෝ. අසෘතවා පුතජනෝ කියන කේතර නැහැ. අන්නේ අසෘතවා පුතජනෝ කියන දහම් නොදත් නිසා දහම් තේරුම් ගත්තේ නැති පුතජන පුද්ගලයාට ඔය මාන්නේ හරි බලවත්. සතර පහ ගත වෙන්නේ හේතු වෙන පාප කර්ම කරන්නත් මුල් වෙනවා. ඒතරම් බලවත් වෙනවා. ඒ වගේ තමන්ට කර කියා ගන්න දෙයක් නැත්නම් හරි වේදනාව විඳිනවා හිතෙන්. විශාල දුක් වේදනාවක් මානසික වශයෙන් විඳිනවා. මට පහත් කරලා කතා කරනවා. ඇයි මට එහෙම කතා කරන්නේ? පුළුවන්කමක් තියෙනවා ගහලා වැන්නලා කඩ කඩලා හරි එනවා කියලා හිතනවා. ඒ වුණාට බෑ නැගිට ගන්නවත් බෑ. ගහන්න කිව්වොත් එහෙම අල්ලලා ඔළුව පල්ලලා දායි කියලාත් බයයි. කොන්ද කරලා දායි කියලාත් බයයි. හැබැයි හරි අකමැතියි තමන්ට පහත් කරනවා කියලා. ඉතින් ඕකට ප්‍රතිචාර දක්වා ගන්න බැරිනොත් මනස හරි අමාරුවේ වේදනාවෙන් ගැටෙනවා. විශාල මානසික වේදනාවක් විඳිනවා. උසස් වෙන්න හදන පුද්ගලයෙක් ඉන්නවා. ඒ උසස්කම දෙන්නේ නැහැ කවුරුවත්. එතකොටත් හරි අමාරුයි. මම මෙච්චර කරලා බැලුවා මෙච්චර උසස් වෙන්න හදනවා මට කවුරුවත් මාව පිළිගන්නේ නැහැ. අර වැඩක නැති හිස් එකෙක් ඌ පිළි අරගෙන ඌට ලොකු තැන් දෙනවා. අන්න එහෙම අදහස් එනවා. අන්නේක තමයි තමන්ගේ තියෙන උච්චමානිය. ඒකිනු තමයි වද විඳිනවා. ඒකට දෙන ප්‍රතිචාරයේ ද්වේෂ සහගත ගැටීමක්. ඔන්නව දකින්න ගැටීමට මුල් වෙන හැටි. ඒ වගේම ගැටීමක් ඇති වෙන නව ආකාරයක් ඔය එක ආකාරයක ඔය විදිහට කිව්වේ නව ආකාරයක හේතු වෙනවා. ගැටීමක් ඇති වෙන්න. අපි අර සෙය්‍යමාන සයි සමාන හීනමාන කියන තුන් ආකාරයක ක්‍රමයකට කිව්වේ. ඒ වගේ මොකද සමංගේ තත්වයේ සමාව වැදගත් කියලා හිතාගත්තාම මම කියලා ශ්‍රේෂ්ඨයෙක් හිතාගත්තාම ඒ මුල් කරගෙන අනික් අය දක්වන ප්‍රතිචාර අනුව ගැටීම් ඇති වෙන ක්‍රමයක් තියෙනවා. ඒතර ඔහු හිතාගන්නවා යම්කිසි දෙයකින් මේ වටිනාකමක් තියෙනා මේ භවී නැනම් මා තුළ මම කියන මේ ස්වභාවය තුළ මේ පැවැත්ම තුළ හරි වටිනාකමක් තියෙනවා කියලා මමත්වයේ දරාගෙන ඉන්නවා නම් ඒ මමත්වයේ දරන තමන්ට කවුරු හරි ඒකට උදව්පකාර කරනවා නම් තමන්ගේ කටයුතු වලට එයා ඔහුට ප්‍රියයි. එතකොට යම්කිසි පුද්ගලෙ ඒ මමත්වයට පහර ගහලා කතා කරනවා නම් ඒක බිඳහරින්න බලනවා නම් ඔහු එක තරහ වෙනවා අමනාප වෙනවා එයා ඔහු අප්‍රිය නිසා. එතකොට මොකද කරන්නේ? එයා හිතා ගන්නවා ඒ පුද්දිලයා මට හිංගි කරනවා හිංසා කරනවා මට කරදර කරනවා. ඒ නිසා මම ඔයකට පලිගන්න ඕන. ගහන්න ඕනේ වයින්න ඕනේ හිංගි කරන්න ඕනේ පලිගන්න ඕනේ කියලා තමයි අදහසක් එනවා. මෙන්න ද්වේෂය නැගෙන ක්‍රමය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ලෝකෙ මේ අධ්‍යාප බොහොම හොඳයි කියලා හිතා ඉන්න එකනට තවත් ලෝකේ හොඳයි ඉන්නවා. එයාගේ යාළුවෝ. එයා මට හිතවත්තු කියන වචනයක් තියෙනවා ඒගොල්ලන් ළඟ. මගේ හිතවතට හිංගියක් හිංසාවක් කළා කියලා. ඒ මුල් කරිනත් දැවෙනවා එයා ඒ කළා. ගැටෙනවා. රණ්ඩු වෙනවා. ගහ මරා ගන්නවා. අන ද්වේෂය නැගිලා එන ක්‍රමයක් තව. අනික් ක්‍රමේ තමයි තමන්ගේ හතුරෝ දැකලා ඒ හතුරාට කවුරු හරි උදව් කරනවා දකින්නවා. උපකාර කරනවා දකින්නවා. ඕක මගේ හතුරා. ඕකට උදව් කරන උපකාර කරන ඒවා මට පේන්න බෑ. ගහ ගන්නවා, බැන ගන්නවා, මරා ගන්නවා. ද්වේෂයෙන් අන්න දැන් කියනවා තුන්වෙනි ආගාදේ. ඔය නවවිධ ආගාද කියන ඒවා තුනක්. ආගාදයක් කියන්නේ මහා ප්‍රපාතය. මහා වල ආවාට කියලා කියන්නේ. එහෙම එහෙර වැටෙන ගොඩේ ඉන්න බැරුවා වාගේ. එහෙම උපමාවකින් පෙන්නනවා ඔය දූෂ්‍ය මානසිකත්වයෙන් ඉඳලා වැටුනොත් එහෙම. මොනම යහපත් දෙයක් වහ කරගන්න බෑ. හිත දූෂ්‍යයි. නැවත සුද්ධ කරගන්න හරි අමාරුයි. ඒකේ ආදීනව දැකලා එහෙම දේවල් තියෙනවා නම් ඒක හේතුව දැකලා අත්තර ගන්න බලා ගන්න ඕනේ විදිහට. එනම් මේ තමන් වටිනවා තමන් කියලා මේ අත්බැවක් වටිනවා කියලා හිතාගත්ත එක මුල් කරගෙන තමයි මම වටිනවා. ඉතින් මට උදව් කරන අයත් මගේ යාළුවෝ. මට හිඟි කරන අය මගේ වෛරක්කාරයෝ. ඔන්න ඔය කාරණා තුන ඇති වෙලා මට හෝ මගේ යාළුවන්ට හෝ හිඟි කරනවා නම් හිංසා කරනවා නම් ඊට විරුද්ධව අපි නැගී සිටිනවා. මගේ හතුරාට උදව් කරනවා නම් ඊට විරුද්ධවත් නැගී සිටිනවා කියලා. ඔය කියන කාරණා තමයි ඉස්ලාම් මේ කියාපු හරි විග්‍රහ කළේ ඔය ආයිසරය. මෙන්න මේ විදිහට කාරණා තුනකින් ආගාධ තුනක් නැත්නම් ඔය වෛරකරන්ඩ ද්වේෂය නගන්ඩ හේතු වෙන කාරණා තුනක් කොහොම මතු වෙනවා. ඊට පස්සේ තවත් එකක් දකින්නවා. එහෙම කරපු අය මතක් වෙනවා. ඔකමට ඉස්සර හිංගි කළා. එහෙමත් මතක් වෙනවා. මගේ හතුලටත් ඔක මගේ හතුලට උදව් කළා. මගේ මිතුරට නැහැ මගේ හිතවතට හිංගි කළා. ඔය කාරණා තුනෙන් අතීතයේ කරපුවා මතක් වෙලා. ඒක මතක් කර කරත් වෛර බඳිනවා. තරහ ඇති කර ගන්නවා. මනස දූෂ්‍ය කර ගන්නවා. මේ තවත් ආගාධීට වැටෙන දූෂිතාවයට වැටෙන කාරණා තුනක් ගොඩ නැගෙන හැටි. ඊට පස්සේ අනාගතය ගැන හිතනවා. දැන් ඔවුන් හිටියොත් අනාගතයේත් මට අවෛර කරයි. මගේ හිතවතටත් කරදර කරයි. ඔවුන් තව හොඳට හරියත් මගේ හතුරන්ට උදව් කරයි. ඔය කාරණා තුනක් මුල් කරගෙන තවත් දූෂිතතාවයක් හට ගන්නවා. මෙන්න මේකට කියන මේ තුන් පොළ මේ අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයේට කාල තුනට ඒකට තුන් පොළ ගානේ වෛර ඇති වෙන්න දූෂ්‍ය හිත ඇති වෙන්න හේතුකාරක වෙන කාරණා තුන ගානේ නවයක් උතර කියවුණා. ඕකට කියන නවවිධ ආගාධ වස්තු. ඉතින් මෙන්න මේක තමයි තරහයින ටික හොයන්න ඕනේ මුල. අන්න ඒතර තමයි කිව්වේ යම්කිසි කෙනෙකුට ද්වේෂය නැගෙනවා නම් ඒ මොකද්ද ද්වේෂය කිව්වේ කියලා දැන් ඉතින් ඔය තුනින් තෝරා ගන්න ඕනේ. දැන් ද්වේෂයට හේතුව මොකද්ද? මම කියලා චන්දරාගෙන් මම කියලා හරි වටනා දෙනවා දෙයක් තියෙනවා කියන අවිද්‍යාවේ නිගමනයේට කොටු වෙලා එහෙම නිගමනයක ඉඳීම. ඔකට කියනවා මිත්‍යා දෘෂ්ටිගත වීම. අන්නේ මිත්‍යා දෘෂ්ටි ගත වෙලා හිටන් ඒ ගති ලක්ෂණ ඇති කර ගැනීම තමයි අර දූෂිතාවේ ඇති වෙන හේතු උනේ. දෙතර අපි දැනගත්ත අපිට ඕනකම තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ඇති වෙන දූෂිතාවේ මානසික දූෂිතාවේ නැති කර ගන්න නම් මෙන්න දූෂිතාවේ කියන්නේ මේකයි දූෂිතාවේට හේතුව මේකයි කියලා දැනගත්තා. එහෙනම් දූෂිතාවේට හේතුව අපි අවිද්‍යාවෙන් යුක්තව වැරදි ආකල්පෙන් දෘෂ්ටිගත වෙලා හරි වටිනා දෙයක් මේ ලෝකේ තියෙනවා මම කියන්නේ එහෙම වටිනා දෙයක් කියලා හිතාගෙන ඉන්න ස්වභාවයේ. එහෙම වටිනා දෙයක් තියෙනවද නැද්ද කියලා විමර්ශනය කරන්න ඕනේ. කිය වටිනා දෙයක් කිව්ව මම කිව්ව මගේ කිව්ව යම් කිසි දෙයක් ඇත්නම් යම් සාරත්වයෙන් ගත්ත දෙයක් ඇත්නම් ඒක අනිච්ච දුක්ඛ අනාත්ත අසුබ කියලා කාරණා හතරකින් බුදුරජාන් වහන්සේ ඒකේ සත්‍ය ස්වභාවය පෙන්ලා තියෙනවා. ශ්‍රාවකයන්ට දේශනා කළේ උන්වහන්සේ දුටු සත්‍ය ඔබලත් හිතලා බලන්න. එතකොට මේක ඇත්ත වෙන්නේ අන්නේ බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලව මම මේ යම් තැනක වටිනවා කියලා හිත බැඳගත්තා නම් මම කියන තැනක හෝ මගේ කියන දේක හෝ මම සාරවත් කියලා නිගමනය කරපු දේක හෝ ඇදිලා බැදිලා හිටියා නම් වටිනවා කියලා ඒ වස්තුව ඒ ස්වභාවය නිත්‍ය සුඛ අත්ත කියන ඒවාට අයිතිද? සුභ කියන ඒවාට අයිතිද? නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ කියන ඒවාට අයිතිද? හොඳට මෙනෙහි කළා බලන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට දකින්නා ලෝකෙට අයිති කිසිම දෙයක් නිත්‍ය සුඛ අත්ථ සුභ කියන මේ කාරණා හතරේ නැහැ. ඒක හැවටුම මුලාව. මුලාවේ තීරණේ. අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියනවා නම් ඒක තමයි ප්‍රඥාවේ තීරණේ. ප්‍රඥාවේ ස්වභාවයෙන් දකින්න හැටි. එහෙම දකින්නකොට ඒ පිළිබඳ යම් චන්දරාගය බැඳීමක් තිබුණා නම් අන්නේ ආසාව තෘෂ්ණාව එහෙම නැත්නම් ඉච්ඡාව එහෙම නැත්නම් නන්දිය ඔය නම් ඔක්කොගෙම කියන්නේ යම් කිසි එක ස්වභාවයක්. ඔය තෘෂ්ණා කියන ස්වභාවය හැටි. අන්නේ ඒක එතනින් දුර වෙලා යනවා. චන්දරාගය කිව්වෙත් ඒකයි. ඒක දුර වෙලා යනවා. අන්නේ චන්දරාගය දුර වුණොත් අර වටිනවයි කියන මමත්වේ ඉවර වෙනවා. මමත්වයේ හක් වෙනකොට මමත්වයේ දුරු වෙනකොට අර ඉස්සෙල්ලා තිබුණ දූෂ්‍ය වෙච්ච මානසිකත්වයේ හේතු වුණ වටිනා දේ ලෝකේ දැන් පේන්නේ නැහැ. ඒකෙන් ඉවත් වෙලා. එමේ කාට හිංග කරන්නද? මම කියලා ගන්න වටිනා දෙයක් නැහැ. ඉතින් මං ඉතින් මොනවා රකින්නද? කැඩෙන දායක කය කැඩුනාවි, බිඳෙන දායක කය බිඳුනාවි, නැහෙන දායක කය නැහුනාවි. අමා නිවන් සුව මට වූයේ කියලා යථාර්ථය දකින්නට ඔහොම හිතෙනවා. අන්නේ එක ගත්තාම දකින්නවා. මෙන්න ද්වේෂයේ දැක්කා, ද්වේෂයට හේතුව දැක්කා, ද්වේෂ නිරෝධය දැක්කා. ද්වේෂය නැති කරන හැටි. ඊට පස්සේ ඒකට මාර්ගය මොකද්ද? ඒකට මාර්ගය තමයි අර ඒ ද්වේෂයේ හේතුණාව චන්දරාගයෙන් බැඳුණාව යම් යම් ස්වභාවයේ වැද්ද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් නිතර නිතර සිහි කරලා ඒකේ අසාරත්වය දැනගන්න එක සත්‍යයේ විහිදලා සත්‍ය ස්වභාවය දකිනවා. සත්‍ය ස්වභාවය දැක්කහම මොකද වෙන්නේ? ඒක සම්මා දිට්ඨි වෙනවා. ඒ සත්‍යයට අනුකූලව ඊට පස්සේ කල්පනාව නැගෙන්නේ අව්‍යාපාද අවිහිංසා නික්කම්ම වශයෙන්. ඒක සම්මා සංකප්ප වෙනවා. සත්‍යයට අනුකූලව ඊට පස්සේ කතා කරන්නේ එතන බොරු කේලම් පරුස වචන ප්‍රලාප නැති වෙනවා. සම්මා වාචා වෙනවා. සත්‍යයට අනුකූලවයි ක්‍රියා කරන්නේ. ප්‍රාණඝාත අදත්ත ආදාන කාමිත්‍යාචාර දුරු වෙනවා සත්‍යයට අනුකූලව ක්‍රියා කරනකොට. ඒක සම්මා කම්මන්ත වෙනවා. සත්‍යයට අනුකූලවයි ජීවත් වෙන්නේ. සම්මා ආජීවය නැගිනවා. සත්‍යයට අනුකූලවයි තමන්ගේ උත්සාහය නිවන කරා තියලා සම්මා වායාමී නැගිනවා. සත්‍යයට අනුකූලවයි නිතර සිහි කරන්නේ සම්මා සතිය නැගිනවා. සත්‍යයට අනුකූලව අකම්පේ බාහිරපත් වෙන්නේ සම්මා සමාධිය නැගිනවා. ආර්යත්‍රායක මාර්ගය වැටහෙනවා. ඒක තමයි මාර්ගය කියලා දකිනවා. අර ද්වේෂයෙන් මිදෙන දේශක්කයෝ නිබ්බාණං කිව්වේ ද්වේෂයෙන් මිදලා ලබන නිවීම සැනසීම. එහෙනම් ඒකට දැන් අහුණා කාරණා හතරක්. ද්වේෂය මොකද්ද? ද්වේෂ සමුදය මොකද්ද? ද්වේෂ නිරෝධය මොකද්ද? ද්වේෂ නිරෝධ මාර්ගය මොකද්ද? ඔන්න ඔය ටික දැනගෙන අයින් කරා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි එකම දහමක් ඉවත් කරපල්ලා මම ඔබලාට අනාගාමී බවට ඇප වෙනවා. කවර එකම දහමක්ද? ද්වේෂී නැමිති එකම දහම ඉවත් කරපල්ලා මම ඔබලාට අනාගාමී භාවයට ඇප වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇප වෙන්නේ එහෙම අයට ඇප වෙන්න පුළුවන් නිසා. ඒ කියන්නේ කිසි දවසක ද්වේෂය දුරු කරගත්තොත් මේ මනුස්ස ලෝකේ කාම ලෝකේ දුක් විඳින්න ආයි උපදින්නේ නැහැ. ඒකේ නිදහස් අනාගාමී කෙනෙක් නම් සුද්ධාවාසී උපදින තත්ත්වයට ඇදලා තමයි අනාගාමී ඵලයටපත් වෙලා තමයි මෙතනින් චුත නොචුත වෙන්නේ අරිහත් නොවුනොත්. අරිහත්යෙන් කෙලවර කරන මාර්ගයක් ඔය. අර පොඩි මාත්‍රයක් හරි උපාදාන මාත්‍රයක් ඉතුරුනොත් අනාගාමී ඵලෙ මිසක් එයින් පල්ලිය බහින්නේ නැහැ. ඒ නිසා ඊළාට සුද්ධාවාසී ගත වෙලා ඒ කාලෙ ගිව්වට පස්සේ සසර ගමන කෙලවර කරනවා මිසක් නැවත දුකට වැටෙන්නේ නැහැ. අන්න ඒක හතර ආකාරයෙන් දකින්න හැටි. ඔය වගේම රාගය දකින්න පුරුදු වෙන්න ඕනේ. රාගය කියන්නේ මොකද්ද? රාග සමුදය මොකද්ද? රාග නිරෝධයේ නිවන බව දකලා ඒ මොකද්ද කොහොමද හැටි ස්වභාවය? රාග නිරෝධ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔය හතර ආකාරයෙන් රාගය ගැන දකින්න පුරුදු වෙන්න ඕනේ. මෝහය ගැන එකපාරේ හිතා ගන්න බෑ. මොකද හේතුව? මෝහය කියන්නේ වැහිච්ච දෙයක්. තමන්ට තමාගේ මෝහේ පේන්නේ ඇත්තට වැහෙනවා මෝහේ තියෙනකම්. තමා වැරදිද කියලා බැලුවොත් තමන් වැරදි කියලා පේන්නේ නැහැ, වැහෙනවා ඒක. මම හරි. මගේ කතාව හරි. මගේ ක්‍රියාව හරි. අනික් කෙනයි වැරදි. ඔය අදහස එනවා. ඒ හරි වැරද්ද බලන්න පැත්තක හිටපු ඥානවන්තයෙක් නැත්නම් ඒ වය දුරු කරපු කෙනෙක් ඉන්න ඕනේ. මෝහය ක්ෂය කරපු රාගය දේශ මොහොක් සේකරපු උත්තමයේ හිටියන රහතන් වහන්සේ නමක් උන්වහන්සේ පැත්තකින්නම් බලනකොට පේනවා මෙන්න මේ ආකාරයේ මේ පුද්ගලයාගේ මෝහය තියෙනවා ඒ කරන කටයුතු වලනුත් වැටහෙනවා මෝහයෙන් කරන දේවල් ඒක නමුත් තම තමන්ට පුද්ගලිකව මෝහය එකපාර වටහා ගන්න බෑ එහෙනම් ඒකෙත් ක්‍රමයේ දැනගන්න ඕනේ මෝහේ පිහිටන ක්‍රමයක් තියෙනවා බලවත් මෝහේ රාග දේශ සමග පිහිටනවා රාගයේ සමග මෝහේ පිහිටනවා එකක් වෙලා හිටන් ප්‍රතිඵල එනවා ද්වේෂය සමග පිහිටනා මෝහේ ද්වේෂ මෝහ වෙලා ප්‍රතිඵල එනවා රාග දේශ දෙක නැති කළොත් අර කියන ක්‍රමයට ධර්ම මාර්ගයේ තේරුම්ම අරගෙන ඒ දෙක හා බැඳිලා තිබිච්ච මෝහ කොටස් දෙකක් දුරු වෙනවා අන්න එතන සියුම් මෝහේ ඉතුරු වෙන්නේ ඒ සියුම් මෝහයට පුළුවන්කමක් නැහැ තමන්ගේ මනස වහන්න මොකද හේතුව නීවරණ මට්ටමේ තිබිච්ච මනස වහන කොටස රාග දේශික දෙක දුරු වෙනකොට ඒ සමග බැඳුණු මෝහයත් එක දුරු වෙලා යනවා ඊට පස්සේ තිබෙන සියුම් දේ තමන්ට දැනෙනවා මගේ මානසිකත්වයේ තව මෝරලා වදි මෙන්න මේ ටික මට තව ඉතුරුයි මේ රාගයේ ඉතුරුයි මෙන්න මේ ආකාර රූප රාගයේ ඉතුරුයි මෙන්න මේ ආකාර අරූප රාගයේ ඉතුරුයි එහෙනම් ඒ ටික තියෙන්නේ මෝහයත් එක්ක සමගයි ඒ මෝහය මල් ළඟ තියෙනවා කියලා තමන්ගේ මෝහය තමන්ට දැනෙනවා එතකොට අන්න එහෙම දැනගත්තහම ඒ මෝහය තියෙන්නේ මොකක් නිසාද ලෝකයේ මොනවා හෝ කියලා ලෝකේ තව බැඳීමක් තියෙන නිසා ඒ බැඳීමත් අන්තිමට තේරුම් බලන්නේ ඒකෙත් ගන්න දෙයක් නැහැ කියලා ඒ බැඳුණු තැන් මනසින් සිහි කරනකොට දැනෙන්න පටන් ගන්නවා මගේ හිත මෙන්න මෙහෙම තැනක බැඳිලා තියෙනවනේ තව. ඒ තැන මොකද්ද? නිත්‍ය සුඛ අත්තද සුබද? නැත්නම් ඒ බැඳිලා තියෙන තැන අනිත්‍ය දුක නැත් අසුබද කොහොමද අහුවෙන්නේ? අන්න ඒතර අහුවෙනවා. ඒකාන්තයෙන් අනිත්‍යනවන දුක්ඛනවන අනත්තනවන අසුබනවන දෙයක් ලෝකේ නැහැ. එහෙනම් Tamanට නොදැනි තිබුණා මිසක් නිත්‍ය සුභ අත්ථ සුඛ කියන හදාහතින් ගත්තා මිසක් ඇත්ත එතන සිබිලා නැහැ. එහෙනම් ඇත්ත මොකද්ද? අර ප්‍රියයි මනාපයි හොඳයි කියව රූප රාගෙන් රූප ලෝක හරි අරූප රාගෙති අරූප ලෝක හරි කොහි හරි තියෙන මානසිකත්වයක් හරි තත්ත්වතානාන්තරයක් හරි ඇත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ කියන මේ ටිකෙන් යුත්වවනි. එහෙනම් මම කියන්න මගේ කියන්න ඒක අරගන්න සුදුසු නැහැ. සාර ධර්මයක් හැටියට ගන්න සුදුසු නැහැ. තමන්ට තේරෙනවා. ඒ දහම යලි යලි සිහි කරනකොට එහියම් චන්දරාගයක් තිබුණාද? ඒ චන්දරාගයත් එක බඳුණු යම් මෝහයක් තිබුණා නම් ඒක දුරු වෙලා යනවා. ඒක දුරුනහම මෝහයෙන් තොර වුණ දාට ලෝකයේ කිසිම තැනක මනසින් ඇලීමක් හෝ නැත්නම් කායික වශයෙන් මානසික වශයෙන් කිවෙන කිසිම දෙයක ඇලෙන ස්වභාවයක් තිබුණා නම් ඒක අත්හැරලා යනවා. ද්‍රව්‍ය වස්තු අත්හැරින්නේ අරමුණ තියෙනවා. අරමුණෙහි ඇලෙන ස්වභාවයක් තිබුණා නම් ගැටෙන ස්වභාවයක් තිබුණා නම් මුලා වෙන ස්වභාවයක් තිබුණා නම් ඔන්න ඔය ටික ඉවරයි. ඕකට කියනවා රාගක්කයෝ නිබ්බානං ද්වේෂක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං. ඔන්න බැඳීම් වලින් නික්මිලා ගියා. රාග දේශ මෝහ බැඳීම් යම් තැනක නැද්ද? එතන අරිහත් වේ. එතන තෝරා ගන්න ඕනේ. ඉතින් අරිහත්තුන් වහන්සේ හිතන්නේ නැද්ද කියන්නේ නැද්ද කරන්නේ නැද්ද? චන්දරාගී කියන්නේ හිතන කියන කරන එකද? නැත්නම් මොකද්ද කියලා දැන් හොඳට තෝරා ගන්න ඕනේ. දැන් අපි වැසිකිලි යනවා. දවසට දෙපාරක් හරි තුන් පාරක් හරි කවතාවක් හරි කමක් නැහැ වැසිකිලියට ගිහිල්ලා ඉඳගෙනත් ඉන්නවා. බලන්න ඕනේ හිතලා. මම දැන් දවස් ගාණක් මේ මෙච්චර කාලයක් අවුරුදු 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 30ක් වැඩිකිලි ගියානි ඉඳගෙන හිටියානි මට හිතක් එහෙම එතන් හෝ දැන් හෝ ඉස්සර හෝ ඇති වුණාද අනේ මට වැඩිකිලිය ඉඳගෙන ඉන්න නැන්න කොච්චර හොඳ කියලා අනේ මට වැඩිකිලිය යන්න නැන්න බල පුරාදානේලට වැඩිකිලිය යන්න හිතෙන එක නෙමෙයි මේ කියන්නේ වැඩිකිලිය ගිහින් ඉඳ හිතෙන්නේ නැහැ අපි දන්නවා එක සුබ දෙයක් නැති බව. ප්‍රියයි කියලා ගන්න දෙයක් නැති බව. හැබැයි මුළු ජීවිත කාලේ පරිහරණය කරනවා. වැසිකිලි කැසිකිලි පරිහරණය කරනවා. ඒවා හොදලත් පිරිසිදු කරනවා. හැබැයි චන්දරාගයෙන් බැඳිලා නැහැ එක දවසක්වත්. මෙන්න මේ ක්‍රමයට ලෝකේ අපිට කරන්න තියෙන සියලු කටයුතු ඔය මල මුත්‍රා කරන්න යන ස්ථාන වාගේ හිතන්න ඕන දකින්න ඕන හරයක් නිසා කරනවා නෙමෙයි නොකර බැරි දේවල් නිසා කරනවා උදව්වට කෘතෝපකාර කරන්න ඕන එක නොකර හොඳ නෑ නිසා අපි ඒවා කරනවා හොඳ නිසා නෙමෙයි ඒවා යුතුකම් නිසා අනාථ වෙලා ඉන්න සත්වයකට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක හොඳ වැඩක්. හොඳ වැඩක් කියන්නේ ඒක ඇදිලා බැඳිලා ඉන්න නෙමෙයි. ඊ අනාථ සත්වයා ඒකේ මිදිලා හිටන් ගොඩ ඇවිදින් ඒ සත්වයා නිවන් අවබෝධ කර ගන්නවා නම් ඔහු විඳින අනන්තුකෙන් ඔහු නිදහස් වෙනවානේ. යම් සත්වයෙක් මේ අනන්ත දුක් විඳගෙන යන සසරේදී මගෙන් ලැබෙන්නා වූ යම් කිසි උපස්තම්භකයක් ඒ කියන්නේ උදව්වක් උපකාරයක් තිබුණොත් ඒක මුල් කරගෙන යම් කෙනෙක්ගේ මහ දුකෙන් මිදෙනවා නම් ඔහු කොච්චර යහපතක්ද කරගන්නේ. අන්න එහෙම නිවනෙන් මෙපිට නැති නිවන මුල් කරගත යහපත දකිනවා අරිහතුන් වහන්සේ. දැක්කට පස්සේ උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලේ නිකන් ඉන්න සිරිතක් නැහැ. අනික් අයට වඩා වැඩක් උන්වහන්සේලා තියෙනවා. මොකද්ද? දයානුකම්පාවෙන් ලෝක සත්ත්වයින්ට යහපතක් සිද්ධ කරලා දීලා තමන්ගේ කාලයේ අවසන් වෙනකොට අපතේ යරින් නැතුව ඒ යහපතත් කරලා කිසි දිනක නොබැඳි අවසාන පිරිනවන් පෑවෙන එක. ඉතින් මේ වගේ වටිනා අවස්ථාවන් තේරුම් ගන්න බැරුව සමහර අය හිතන්නත් එපා, කියන්නත් එපා, කොරන්නත් එපා, මුකුත් එපා, පිනුත් එපා, ඒ ඔක්කොම අත්හරින්න කියා තියෙන්නේ කියලා. අත්හරින්න කිව්වේ චන්දරාගයේ, චන්දරාගයේ අත්හරිනකොට චන්දරාගයත් එක්ක කිරිච්ච යම්තාක් වැඩ නැත්නම් ඒ ටික කොහොමත් අත්හැරෙනවා. සියලු වැඩ අත්හැරලා හිටන් නිවන් දකින්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ නැහැ. නමුත් සමහර ලාවට හිතුමතේ කතා කරන අය සියල්ල අත්හරින්න, සියල්ල අත්හරින්න කිව්ව මොකද්ද කියලා තෝරා ගන්න බැරුව හිතන ඒවා, කියන ඒවා, කරන ඒවා ඔක්කොම අත්හැරපුවාම නිවන කියලා මුලා වෙනවා. පුද්ගලියෝ ඒකට මුලා කරනවා. ඒක ලොකු අපරාධයක් වෙනවා. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ මේවා. රාගදේශ මොහක්ෂය කරපුවාම ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ රෑ දවල් දෙකේ උන්වහන්සේ තරම් වැල තිබුණ කෙනෙක් කවුරුවත් නැහැ. උන්වහන්සේ තරම් ලෝකේ අත්හැරලා හිටපු උත්තමේ තව කවුරුවත් ඇත්තෙත් නැහැ ඒ මට්ටමට. ඒ උපරිම රෑ දවල් දෙකේ ලෝක සත්‍යය වෙනුවෙන් වැඩිපුරම හිතලා තියෙන්නේ, වැඩිපුරම කියලා තියෙන්නේ, වැඩිපුරම කටයුතු කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ. නමුත් චන්දරාගයේ මාත්‍රයක්වත් නොබැඳි හිතලා තියෙන්නේ, චන්දරාග මාත්‍රිය කිවන් නොබැදි කියලා කරලා තියෙන බුදුරන් වහන්සේ. එහෙනම් අයින් කරන්න කිව්වේ මොකද්ද? යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටි නිසග්ගෝ මුක්ති අනාලිය. ඔන්නෝකයි කරන්න කිව්වේ. ඒ තැන බැඳෙන යම් තෘෂ්ණාවක් ඇද්ද? අන්න ඒ තෘෂ්ණාව ශේෂයක් නැතුව විරාගයට නිරෝධයටපත් කරන්න. ත්‍යාගයක්. ඒක අත්හැර ඒ තෘෂ්ණාව අත්හැරලා දමන්න. ත්‍යාගෝ පටි නිසග්ගෝ එක පිළිගන්න එපා. එයින් ඉවත් වෙන්න, මිදෙන්න, නොවැළෙන්න. මේ කියන ආකාරයෙන් පෙන්වා තිබුණා. ඔන්න ඔය ටිකයි කරන්න කිව්වේ. තෘෂ්ණාව කියන්නේ හිතනේවත්, කියනේවත්, කරනේවත් නෙමෙයි. ඒවා කර්ම. ඒක අභිසංකාර වෙන්න පුළුවන් තෘෂ්ණාවත් එක්ක සම්බන්ධ වුණොත්. ඒ නිසා අභිසංකාර වෙන්නේ නැහැ රහතන් වහන්සේගේ හිතන කියන කරනේවා. ඒවා ක්‍රියාසීත් වලට, ක්‍රියාසිතයෙන් කරන වැඩවලට සීමා වෙනවා. සසර ගමන්ට උප්පත්තියට හේතු වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේද කරන්න තියෙන වැඩ මොනවද? අනික් අයගේ යහපත දිසා යමක් කර දිය යුතුද? ඒක සිද්ධ කරනවා. ඒකෙන් චන්දරාගයක් ගැනින්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. සමහර එලාට සමහර දේවතාවන්ටත් බැරුව යනවා මේ ඇත්ත සෝරාගන්න. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිල්ලයි දේවතාවෝ කියනවා, යම් පෙදෙසක් අත්හැරියා නම් ඒ පෙදෙසට ඔහු නිවුණා. සියලු ආකාරයෙන් සියල්ල අත්හැරියොත් එතන නිවනෙන් පූර්ණයි කියලා දේවතාවී කියනවා බුදුරජාණන් වහන්සේට. මනෝ නිවාරණ සූත්‍රය විග්‍රහ කරනවා ලස්සන රෝඩිගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම නෙමෙයි. යමකී යමකින් පාපයක් සිද්ධ වෙනවද මනාසියෙන් ඒක හොයලා අත්හරින්න. යම් වැඩෙන හිතක් ඇත්නම් ඒකට පහර ගහන්න, ඒක මෙයාට පවත්තන්න එපා. ඒ හිත වැඩෙන්ද අරින්න. ඒකේ මාර්ගයේ බාධාවක් නැහැ. වැඩෙන හිත යථාබෝධිය ලැබෙනවා. යථාබෝධයෙන් තෘෂ්ණාව දුරු වෙනවා. තෘෂ්ණාව නිසා යම් කිසි දෙයක් හිතුවද කිව්වද කරාද ඒ සියල්ල එවිට නැති වෙනවා. එන තෘෂ්ණාවෙන් හිතමු කියපු කරුවා තමයි සියලු පව් වලට සබ්බ පාපස්ස ගිනියට අහු වෙන්නේ. සබ්බ පාපස්ස අකරණා වෙන්නේ තෘෂ්ණාව මුල් කරගෙන හිතන කියන කරන හරිය නතර වුණාම. ඉතින් ඕක තමයි අදත් වරද්දගෙන තියෙන සැනක්. සියල්ල දුක නම් මොනවද ගල්ලන්නේ? ඔකමත් අරින්ද. කතා කරන්නවත් එපා මොනවද කියන්නේ. ඔන්නෝම ගන්න අදහසක් තියෙනවා. ඉතින් කිව්ව දේ කරන්න නැතුවම විකෘති වුණාම සියලු වැඩ පාළු වෙනවා. ජීවත් වෙලා ඉන්නකන් යම්කිසි බුද්ධලේකෙන් ලෝකයේ විය යුතු සේවයක් තියෙනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටු විය යුතු සේවයක් තියෙනවා. ඒ දරුවගේ අනාගතය ගැන බලන්නේ නැත්නම් හැදිනෝගා වියපෝ හොද්දවාගේ වෙනවා. ළමයා හරියට බලාගෙන හැදුවේ නැත්නම් ඒ නිසා මොකද කරන්න ඕනේ? බෞද්ධයෝ මේ දරුවෝ ගැන බලන්නේ නැතුව ඉන්න විරිසක් එහෙම නෙමෙයි. එහෙම බෞද්ධ පවුලක් බුදුරයන් වහන්සේ අනුමත කරලා නැහැ. නමුත් අද මේ සමහර අය කියන්නේ දරුවා ගැන හිතන්නත් එපා, කවුරුවක් ගැන හිතන්නත් එපා, ප්‍රශ්න අයින් කරන්න. ප්‍රශ්න ගන්න එපා හිතට. නිවන් දකින්න මෙහෙම කරන්න ඕනේ කියලා ක්‍රමයක් කියනවා. ඉතින් ප්‍රශ්න ගන්නේ නැහැ. පොඩි එකා ඕන රෝන්දියක් ගහලා එනවා. ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇයි එයාගෙන හිතුවේ නැහනේ? ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. නමුත් ප්‍රශ්නයක් උනේ හැටි දන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔළුව කනකොට තමයි ප්‍රශ්නේ මතක් වෙන්නේ. පොඩි එකා දූසිතර වැඩ කරලා දාමරිකෙක් වෙලා එනවා. හැඳිනෝගා හදපු හොද්ද වාගේ අම්මේ තාත්තෙක් නෑ හදන්න. අම්මා තාත්තා අමුතු බෞද්ධකමක් කරගත්තාම තමන්ගේ පාඩුවේ ඉන්නවා හිතන්නේ නැතුව කියන්නේ නැතුව හොරන්නේ නැතුව. ළමයි ටික අතල වන් එනවා. දැන් එහෙම ජාති එකක් බුදුදහම කියලා මේ ශාසනේ නෑ. සාසනයේදී තමන්ගේ යුතුකම් කොටසක් තියෙනවා ඉච්ඡා කරන්න දරුව වෙනුවේ. ඒ දරුව හදන්න ඕනේ බලන්න ඕනේ චන්දරාගයෙන් නෙමෙයි. ඒ දරුවා වෙනුවෙන් කළ යුතු දෙයක්. ඒක මතු උපදින්න හේතු වෙන්නේ නැහැ. සසල දුක ගොඩ නැගෙන්න හේතු වෙන්නේ නැහැ. ඒ යුතුකම ඉටු කරන්න ඕනේ. ඉතින් මේ සමහර තැන්වල ඔහොම ධර්ම දේශනා කරලා තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. අන්තිමට මොකද වෙන්නේ? ඒ අයගේ කියන මුලා අදහස නිසා හරි වැඩක් කියනවා කියලා හිතාගෙන පිරිස ඒකට නැතු වුණාම තමන්ගේ තිබෙන පවුල් වල විශාල විනාශයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමා නිසා ජීවත් වෙන, ඒ වගේම තමාගෙන් විශාල උදව්වක් උපකාරයක් ලබන අමනුෂ ලෝකවල විශාල පිරිස ඉන්නවා. පිනක් දහමක් කරලා අනුමෝදන් කෙරුවොත් ඒකෙන් උචැපෙන අය. ඒ සියල්ලෝමත් අතරමං වෙනවා. බෞද්ධයෙක්ගෙන් කවදාවත් ලෝකෙට එහෙම දෙයක් වෙන්නේ නැහැ, කරදරයක් වෙන්නේ නැහැ. එදා බුදු පියාණන් වහන්සේව මහරහතන් වහන්සේලා පිරිනුවම් පාලා ඉවරුණාට පස්සේ උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගෙන කොටසක් තිබුණා. ඒ කොටසල් ලෝකයේ සේවයක් කරනවානි. අනිකයි අලු වෙලා තියෙන වැත්ත වෙලා දිරලා යනවා. නමුත් ධාතුන් වහන්සේ නමක් කියන්නේ යම් අදිෂ්ඨාන කාලයක් ඇතනම් ශාසනය පවතින තාක්කල් දැකලා සිහි කරලා හිටන් චිත්ත ප්‍රහාදයක් ඇති කරගත්තත් ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස ඉඳ හේතු වෙන යහපතක් ලබා දෙනවා. එනම් රාතන් වහන්සේ පිරිනුවම් පෑවත් පිරිනුවම් පෑවට පස්සෙත් යහපත තියෙනවා. අර අපේ කතාවක් තියෙනවා. ඇතා උන්නත් දාහයි මලත් දාහයි කියලා. පැරණි කතාවක්. ඒ කියන්නේ ඇතා උන්නත් උගේ වටිනාකමක් තියෙනවා. මලහම දළ දෙකේ වටිනාකම තියෙනවා. අන්නේ වගේ රහතන් වහන්සේ පිරිනුවම් පාපුවාම උන්වහන්සේගේ ධාතු ශේෂ වෙනවා. ශේෂ වෙන ධාතුන් වහන්සේලාත් ලෝකෙට මහා සේවයක් වෙනවා. එනම් රහතන් වහන්සේ නමක් කියන්නේ නිකන් කොහටවත් වෙලා උන්දිලා හද්ද නැතුව ඉන්න එකක් එහෙම කෙනෙක් නෙමෙයි. ලෝකෙට ඕනේ සේවය කරන කොහේවත් චන්දරාගයෙන් බැඳෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ බෞද්ධයෝ කියන්නේ තනින් තන හැංගෙන අයවත් මුළුවටලා හද්ද නැතුව ඉන්න අයවත් නෙමෙයි. ඒ සේවයේ සිද්ධ වෙනවා සමන් චන්දරාගේ නිදහස් වෙනවා ධර්මයේ සත්‍ය අවබෝධයත් එක්කලා. ඉතින් ඒ ඉදිරියේ මාර්ගයේ තේරුම් අරගෙන ඒ මඟ අනුගමනය කරන්න ඕනේ. අපිට ඒ ප්‍රශ්නෙට ඊට වඩා පිළිතුරෙන් දවස් දෙන්නේ නැහැ. විශාල විස්තරයක් අපි ඔය පිළිබඳව ප්‍රකාශ කළේ.